අමාත්‍යංශ නිවේදන මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ගරු ආචාර්ය අනිල් ජයන්ත මහතා 2026/07/07 දින ගරු රවි කරුණානායක මහතා විසින් ස්ථාවර නියෝග 27/2/8 අසල ලද ප්‍රශ්න පිළිතුරු ලබා දෙමි.
බොහොමත්ම ස්තුතියි ගරු කථානායකතුමනි. Question number A. The status of Colombo Port City as part of the territory of Sri Lanka was affirmed by the Supreme Court in its determination in SC numbers 40/2021, 05/2021 and 07/2021 23/2021. The court holds that the Colombo Port City is part of the territory of Sri Lanka in terms of the law and the parliament. Law and the parliament has legislative power over the reclaimed area. Further, by Gazette Extraordinary Number 2135/13 dated 5th August 2019, the reclaimed land comprising Colombo Port City was declared under Section 3 of the Administrative District Act number 22 of 1955 to form part of the Colombo Administrative District. Accordingly, Colombo Port City forms part of the territory of Sri Lanka. Number 2, under the tripartite agreement dated 12th August 2016 entered into between China Harbour Engineering Company, Czech Port City Limited, the Government of Sri Lanka and the Urban Development Authority, the project company became entitled to 116.1 hectares of reclaimed land on a leasehold basis as a consideration for undertaking and financing the reclamation the project. This land area consisted of 46 individual land parcels. The leasehold interest in these land parcels were granted by UDA through master leases for a period of 99 years and have been duly registered in the land registry. The statutory authority for these lease arrangements is further recognized under the Colombo Port City Economic Commission Act No. 11 of 2021, which defines project company marketable land in Section 75 as the portion of the reclaimed land within the area of authority of Colombo Port City made available to the project company by way of master leases issued by the UDA. Since the execution of the said master leases, Czech Port City Colombo Private Limited has surrendered leases over 10 land parcels comprising a total extent of 12.99 hectares. Thereafter, the Colombo Port City Economic Commission executed leases in respect of the same land parcels with investors for the purpose of carrying out the approved developments on those plots. Accordingly, the balanced land presently held under the master lease by the project company continues to constitute project company marketable land as defined in Section 75 of Colombo Port City Economic Commission Act and remains subject to leasehold work the framework established under the tripartite agreement, the relevant master leases and the Colombo Port City Economic Act Commission Act. C. Persons or entities who obtain land within Colombo Port City do not acquire freehold ownership of land. Under Section 61C and D and Section 38A and B of the Colombo Port City Economic Commission Act No. 11 of 2021, the Commission is empowered to lease government marketable land and project company marketable land situated within the area of authority of Colombo Port City. The lease granted thereafter are for a period of up to 99 years. D. The lessee hold the land on a leasehold basis for a term up to 99 years. Upon the expiry of the lease term, the lessee is required to yield vacant and peaceful possession of the development site together with any buildings, fixtures and fittings remaining thereon to the lessor. Further, any portion of the development site and any associated leasehold rights that remain vested in the lessee and have not been lawfully transferred in accordance with the Colombo Port City Commission Economic Commission Act and the relevant transaction documents shall be surrendered and vest in the Colombo Port City Economic Commission in accordance with the terms of the applicable indenture of the lease. It is important to note, however, that while underlying the land within the area of authority of the Colombo Port City is made available exclusively on a leasehold basis, the Colombo Port City Economic Commission Act expressly contemplates the creation and disposition of condominium parcels in terms of Section 38C and 38D and the Colombo Port City Economic Commission Act No. 11 of 2021. The Commission may jointly with the relevant investor, developer or the project company lease or transfer condominium parcels on a freehold basis. Accordingly, apartment units and the other condominium parcels developed on lease land may be transferred to a third party either on a leasehold or freehold basis, notwithstanding that the underlying land itself remains leased and not owned outright. Further, Section 61E and 61F of the Economic Commission Act empower the Commission to lease or transfer on a freehold basis condominium parcels on government and project company marketable land. These provisions, read together with the Section 38C, 38D, demonstrate that the Act distinguishes between ownership of underlying land and the ownership or transfer of condominium parcels constructed thereon. Accordingly, where condominium parcels have been lawfully transferred to third parties in accordance with the Economic Commission Act and the applicable transaction documents, such interest would be governed by the terms of the relevant transfer instruments and applicable law. Number E, the answer to that is provided for the indenture of the lease entered between the Economic Commission and the lease and the lessee under lessee's obligation. Number F, there are no legal provision for automatic renewal or preferential automatic renewal. The lease shall be valid only for a period of 99 years. Upon the natural expiry of the lease, as provided for an indenture of lease, the development site is to be handed back to the Colombo Port City Economic Commission, and the Commission is not obliged to compensate the lessee for any improvements or developments remaining on the site, and the lessee does not require the removal of buildings upon expiry. Provision 2.6D of the indenture of lease provides as follows. The lessee shall yield onto lessor vacant and peaceful possession of development site within bracket or any remaining part thereof, closing bracket, together with all buildings, fixtures, fittings thereon upon the expiry of this indenture of lease. G. Colombo Port City Economic Commission Act already provides mechanisms through which Parliament may be informed of matters relating to the administration of assets within the port city. In particular, Section 61AA requires the Commission to submit an annual report on its operations, income and expenditure to be placed before Parliament, while Section 15(2) requires audited financial reports to be tabled in Parliament. In addition, Section 61Z empowers the President or the relevant Minister to require the Commission to submit reports on any specific matter relating to the Colombo Port City. While the Act does not expressly require periodic reporting to the Parliament on legal status, ownership, structure and further dispositions of every state land parcel and asset within the Port City, it establishes statutory reporting mechanism and transparent legal framework governing the leasing and transfer of land and condominium parcels within the area of authority. The information is detailed given in annexure. So about just summary of that, total investment committed for 5 years is 2.1 billion. Expected employment generation is proposed manpower for year one, 14,335, and number of employment opportunities as of December 2025, 9,871. There are 176 companies under four categories. There are three duty-free shops and primary BSI 9 and secondary BSI 101 and APS 63. The list will be tabled. Colombo Port City presents a unique opportunity for Sri Lanka to position itself as a globally competitive investment destination by offering what investors value most: stability, efficiency, transparency, and predictability. The government's ongoing economic reforms and efforts to restore macroeconomic stability have strengthened investor confidence and laid the foundation for sustainable economic growth. To realize this vision, the Colombo Port City Economic Commission is developing Colombo Port City as a world-class special economic zone and regional hub connecting South Asia, East Asia, Middle East, Africa, and Europe. Through a transparent and efficient single window framework, investors are able to establish and operate businesses with reduced bureaucratic obstacles and greater regulatory certainty. The Commission, together with the government, has undertaken several key initiatives, including establishing a clear licensing and incentive framework, enhancing transparency, efficiency, and regulatory certainty, strengthening investor facilitation through a single window approach, and promoting Colombo Port City as a competitive platform for international investment and regional operations. Colombo Port City is being actively promoted to investors from China, India, Japan, Korea, and Middle East, Australia, and United Kingdom, Europe, and the United States, and other global markets. Leveraging Sri Lanka's strategic location at the center of Indian Ocean and alone one of the world's busiest maritime trade routes. This location provides access to a market of over 2 billion people within a relatively short flying distance. The progress achieved thus far demonstrates growing investor confidence, Colombo Port City having attracted approximately for the building, the construction purposes, $1.4 billion in foreign development, and nearing the completion of the horizontal infrastructure has potential to attracting further $12 billion and creating over 170,000 high-value jobs. 10 land parcels totaling up to approximately 12.99 hectares have already been leased to developers, and construction has commenced on approximately the six of the said land parcels, with construction expected to commence on remaining the leased land parcels in not too distant future. Accordingly, the Commission has continues to work with the government to continue strengthening regulatory framework, enhancing ease of doing business, and positioning Colombo Port City as a credible, secure, predictable investment destination where investors can establish long-term operations with confidence. Thank you.
Member, you for the short clarification. Order, please. Deputy Speaker will come to the chair.
Honourable Ravikant Nanaka, you can have a short clarification.
Honourable Deputy Speaker, I am overjoyed that the government has accepted a business proposition that was earlier rejected in toto, and they seem to be accepting in real business terms, which I appreciate on the first one. But Honorable Minister, my concern is that this is an interpretation. Is it from the Attorney General Department? Is it from the Supreme Court? Or is it from the Port City Commission? Because the information you gave justifies that this was given by the Supreme Court, a judgment that gave to the Supreme Court. They said it's a 99-year lease, no way that you can change. Now, how can that be subsequently changed through a Port Commission on the question I asked? Because I am a pro-business person. I love to see anybody doing any business anywhere, even to get a dollar better than no dollar. On that score, when you have investments that are coming from Sri Lankans or whoever it is, when they invest, and there is a doubt that exists in the minds of the people that this will be restricted only for 99 years, then the value of sellability, the sellability of this would be in great question. This has been repeatedly asked, and in three different stages, the Port Commission gave three different answers. Now, this is the Supreme Body, and I would like to see that this is the final answer. But then when it comes to legal area, the Supreme Court interpretation certainly seems to be overridden by a Port Commission response. So, Honorable Minister, I'm flagging this particular question completely from an investor's perspective. We would like to see the investment growing. But my thing is that there seems to be a contradictory statement in your answer to this parliament. So I would greatly appreciate if you kindly re-emphasize getting it checked, because if you suddenly have subsequently, we are now with what is going on, you can have subsequently in 2-3 years the investment approach completely changed by saying this was not the interpretation of the Supreme Court. So, Honorable Minister, I would like it from two different ways. China has invested over 1.8 billion onto this particular investment. At this particular moment, you have Sri Lankan companies that have gone and invested in your 2.1 billion representation of investment portfolio. Why is it that the Chinese government and the Chinese company that invested so much in the Sri Lanka not been able to bring investments into the country? They want to put the investments, and they basically get the dollars coming in from other areas, and then they get their dividends coming in for money not brought from their country. So, Honorable Minister, I think it is a necessity. That's why I asked the I question, in order to get the USA, India, which has been the closest, European Union, Japan, USA, all of them, get the investments coming in would be what is really expected of Sri Lankans for a pro-growth-oriented approach to Sri Lanka.
Professor, please,
don't give me an answer just to satisfy the 27-2 question. Look at the legality of this, because certainly this will be a questionable one if it's not properly looked into.
Professor Anil Jayanta, yes.
Thank you very much, Honorable Member. So the objective as of now with Colombo Port City, of course, just to create, this is an investment hub. Mainly, this is governed by the rule-based decisions, and the entire purpose is to create a conducive environment with ease of doing businesses. So with coming to the legal matter, the decision, the interpretations were taken by referring to that court decision and the Port Act provided by the Commission. But I'm going to just clarify it. So when it comes to the leasehold, the property, the land, that is just very clear according to the explanation, it is for 99 years. However it is, when it comes to the condominium parcels, so the Commission has the ability to, 1 minute, I'll just finish it, then you can add something after finishing. For the condominium parcels, there is a possibility the Commission may go for either leasehold or freehold. This is what it is said. When it comes to other investments, why it is not attracting so far, of course, some of the things are gradually being amended and the facilitations would be done in the due course. There would be the slow growth as of now, but I am happy to announce that already 176 companies have either started, commenced businesses, so agreed we need to follow them. That is how the total amount of 2.1 the billion comes in addition to the initial investment. And among them, there are strategic, primary strategic business, the strategic investments and the secondary business strategic investments, within which other authorized person would carry out. But we would look into other areas of promoting investment opportunities.
Honorable Ravi Karnalak, we have a very, very short clarification.
But the problem that exists is assuming this 254 hectare place is the entire place is sold for condominium. Are you telling me that this country, which has 99-year lease, now will have a freehold permanently? No, there is something radically wrong. I am saying, I like to see prime land, homeland, whatever that the ICC is, all succeeding. But I don't want somebody, in order not to make it futuristic, that they basically say that this is a questionable one that doesn't need a clarification.
Honorable,
please get this clarified as the minister concerned,
Honorable Minister,
from the relevant authorities and make it legal, otherwise people will not come and invest in this country.
Honorable Minister.
So if there are any other avenues for the improvement, we'll look into this thing. But as of now, so the separation is very clear when it comes to the land and the condominium parcels. For the condominium parcels, there is no restrictions of... Yeah, that is the land. For the within which, so this is what that section referred, you will see, look into this one. Yeah. So that is true, but when it comes to a property over a period of 99 years, so there's a pretty good adequate time period for any investor to get its return back. It is return on investment, we suppose. So as of now, we'll see whether there are any other concerns. Other ease of doing business facilities would be implemented.
Honorable member, we're now going in for a debate across the floor.
Okay. Thank you.
Ministerial statement number two for the day, Honorable Mrs. Saroja Savitri Paulraj, Minister of Women and Child Affairs, reply to a question, understanding order 27-2, raised by Honorable Sajit Premadasa on 9-7-2026. Honorable Minister.
Garu Niyojakarta Nayakathumani. ඉදිරිපත් කළ තියෙන ප්‍රශ්න වලට පළවෙනි ප්‍රශ්නය ගරු විපක්ෂ නායකතුමා විසින් ඉදිරිපත් කළ තියෙන ප්‍රශ්න වල ප්‍රශ්න අංක 1 ඒකට විශාල සංඛ්‍යා දත්ත ප්‍රමාණයක් තිබෙනවා ඒකට අදාළ වගුව මම මේ සමග ඉදිරිපත් කරනවා ඒකේ 2015 සිට 2025 දක්වා වසර 10ක කාලය තුල ලැබිලා තියෙන මුළු පැමිණිලි සංඛ්‍යාව ළමා ආරක්ෂණ අධිකාරියට 108581ක් තිබෙනවා ඒකට අදාළව අදාළ වගුව මම මේ සමග සභාගත කරනවා ප්‍රශ්න අංක 2 2026 අප්‍රේල් 30 වන විට මහාධිකරණවල විභාග පෙමින් පවතින අපයෝජන නඩු සංඛ්‍යාව 4421යි මහාධිකරණවල විභාග වෙමින් පවතින ළමා අපයෝජන මුළු නඩු 4421ම අධිචෝදනා ගොනු කර ඇති නඩුවන අතර එම නඩුවල අධිචෝදනා ගොනු කරන ලද දිනයන් සම්බන්ධ නිශ්චිතවම ඒ කාලවකවානුව සම්බන්ධ තොරතුරු ළමා ආරක්ෂණ අධිකාරිය සතුව නැහැ ඒ වගේම එම නඩු කඩිනමින් අවසන් කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ දිසාව හරහා පොලිස් කොට්ටාස ළමා හා කාන්තා කාර්යාංශ 47 සම්බන්ධීකරණය කරගනිමින් දත්ත පවත්වතියක් පවත්වාගෙන යමින් නඩු නියාමන කටයුතු ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් සිදු කරනවා නඩු නියාමනයේදී සෑම නඩුවකම අධිචෝදනා ගොඩු කරන ලද දිනය පිළිබඳව අත්‍යවශ්‍ය තොරතුරු ලේඛනයක් මේ වෙලාවේ ළමා ආරක්ෂණ අධිකාරිය සතුව නැහැ ඊළඟට ප්‍රශ්න අංක 3 දැනට මහාධිකරණවල විභාග වෙමින් පවතින ළමා අපයෝජන නඩු සංඛ්‍යාව කොපමණද එම නඩු කඩිනමින් අවසන් කිරීම සඳහා අමාත්‍යාංශයේ අදාළ ආයතන සමග ක්‍රියාත්මක කරන විශේෂ වැඩපිළිවෙළ පිළිබඳව ගත්තොත් එම ළමා අපයෝජන මුළු නඩු සංඛ්‍යාව 4421ක් මේ වෙනකොට මහාධිකරණවල විභාග වෙමින් පවතිනවා තවද විඳිත දරුවන්ගේ රැකවරණය තහවුරු කිරීමේ පියවර ඉදිරි පියවරක් ලෙස ළමයා අධිකරණය වෙත ඉදිරිපත් නොකොට කිසිදු බලපෑමකින් තොර පරිසරයක් තුළ ළමයාගේ සාක්ෂිය වීඩියෝ සාක්ෂියක් ලෙස පටිගත කරමින් අධිකරණයට යොමු කිරීමට කටයුතු කරනු ලබනවා. ඒ යටතේ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ ප්‍රධාන මූලස්ථානයේ සහ රාගම ළමාපිය සාශ්‍රිතව දැනට ළමුන්ගේ වීඩියෝ සාක්ෂි පටගත කිරීමේ ඒකක දෙකක් පවත්වාගෙන යනවා. ගාල කරාපිටියේ රෝහල් පරිශ්‍රයේ මේ වන විට වීඩියෝ සාක්ෂි පටගත කිරීමේ ඒකක ස්ථාපිත කර ඇති අතර පද්ධතිය ස්ථාපනය කිරීමෙන් පසු වැඩකටයුතු ආරම්භ කිරීමට නියමිතයි. අනුරාධපුර වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ ඒකකය මේ වන විට ස්ථාපනය කිරීමේ අවසන් අදියරේ තියෙන්නේ. පළාත් මට්ටමින් දිවයිනපුරා වීඩියෝ සාක්ෂි පටිගත කිරීම සඳහා ඒකක නවයක් රෝහල් ආශ්‍රිතව ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් සුදුසු ස්ථාන හා පරිශ්‍රයන් හඳුනා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛ අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරමින් තිබෙනවා. ප්‍රශ්න අංක 4 25 ඇල ඉරක් 12යි 84 ඇල ඉරක් 819 ඇල ඉරක් 0.14 හා 2025යි 8යි 4 දිනතිවලද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිතව සංශෝධනය කෙරෙන 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂණ අධිකාරී පනත තුල එම අධිකාරියේ සභාපතිගේ නියෝගය මත කටයුතු කරන ස්වාධීන විශේෂ පොලිස් විමර්ශන ඒකකයක් ස්ථාපිත කිරීම සඳහා සංශෝධනයක් ගෙනවිත් තිබෙනවා. පනතේ සංශෝධන ක්‍රියාවලිය රජයේ නීති ගැටුම්පත් සම්පාදක විසින් මේ වන විට සිදු කරමින් පවතිනවා. තවද දැනට ජාතික ළමා ආරක්ෂණ අධිකාරී පරිශ්‍රයේ පවතින පොලිස් විමර්ශන ඒකකය ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත අනුයුක්ත කර ගැනීම සඳහා වන ඉල්ලීමක් පොලිස් ප්‍රතිවරයා වෙත 2026/6/23 දිනතිව යොමු කරලා තිබෙනවා. ප්‍රශ්න අංක 5 ජාතික ළමා ආරක්ෂණ අධිකාරී පනතේ විධිවිධාන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරම අධිකාරිය ස්වාධීන කිරීමට වගවිය හැකි ආයතනයක් බවට පත් කිරීම සඳහා 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂණ අධිකාරී පනත සංශෝධනය කිරීම මේ වන විට සිදු කරමින් පවතිනවා. අංක 6 අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 25 ඇල ඉරක් 10/56 ඇල ඉරක් 819 ඇල ඉරක් 0.13 හා 2025/7/1 දිනතිවලද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ප්‍රකාරව ළමා ආරක්ෂණ පිළිබඳව ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂණය පිළිබඳ පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2025/2029 ප්‍රධාන ක්ෂේත්‍ර 10ක් ආවරණය වනසේ සකස් කර 2025 වර්ෂයේ සිට ක්‍රියාත්මක කරමින් පවතිනා මෙම ක්‍රියාකාරී සැලසුම ක්‍රියාත්මක කිරීමේදී අධීක්ෂණය හා නියාමනය පිණිස ජාතික මෙහෙයුම් කමිටුවේ පළමු රැස්වීම 2026/7/2 දින පවත්වන ලද අතර එම මෙහෙයුම් කමිටුවේ තීරණය අනුව ක්ෂේත්‍ර 10ක් ආවරණය වනසේ විශේෂඥ තාක්ෂණ කමිටුව නම් කිරීමද සිදුවිය යුතු බව හඳුනාගෙන ඇත. ඒ අනුව ඉදිරි මාස කීපය තුළ ජාතික මෙහෙයුම් කමිටුවට තාක්ෂණයේ මඟ පෙන්වීම හා ආධාර සැපීම සඳහා වූ විශේෂඥ සමාජිකයන් පත් කරමින් එම කමිටුවේ උපදෙස් මත දිස්ත්‍රික් විශේෂඥ තාක්ෂණ කමිටු ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලැබේ. ප්‍රශ්න අංක 7 අධිකරණය හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මේ වන විට පාර්ලිමේන්තුවේ දෙවනවර කියවීම අවසන් කර ඇති ළමයින්ට එරෙහිව සිදුවන ශාරීරික දඬනය වැළැක්වීම සඳහා සිදු කරන නීති සංශෝධනය සම්බන්ධ අදාළ උද්දේශනය එනම් දැනුවත් කිරීම මේ වන විට ආරම්භ කරලා තිබෙනවා. ඒ අනුව ළමා ආරක්ෂණ අධිකාරිය විසින් 2026 වර්ෂයේදී ආරම්භ කරන ලද මේ සංශෝධන පිළිබඳව දැනුවත් කිරීමේදී ළමුන්ට එරෙහිව සිදුවන ශාරීරික දඬනය වැළැක්වීම සඳහා සිදු කරන නීති සංශෝධන නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා ඒ පිළිබඳව දැනුවත් කිරීම හා සූදානම් කිරීම රටක් ලෙස ළමුන් හික්මීම සඳහා යොදා ගන්නා හිංසාකාරී ක්‍රමවේද වෙනුවට ධනාත්මක ශික්ෂණය භාවිතා කිරීමේ අවශ්‍යතාව ප්‍රවර්ධනය කිරීම ළමුන්ට එරෙහිව සිදුවන ශාරීරික හිංසනය වැළැක්වීම සඳහා අදාළ සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය ලබා ගැනීම සඳහා තිරසර වැළැක්වීමේ ක්‍රියාවලියක් ගොඩනැගීම යන ප්‍රධාන අරමුණු ඇතිව දැනුවත් කිරීම ආගමික පූජකවරුන් සමග උපදේශන රැස්වීම පැවැත්වීම මාධ්‍ය ව්‍යාපාර යන මාධ්‍ය හා අනෙකුත් ආයතන සමග මූලික අංශ තුනක් පදනම් කරගෙන වැඩසටහන් මාලාවක් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය මැදිහත් වීම මත සිදු කරමින් පවතී. ඒ යටතේ ප්‍රධාන වශයෙන්ම මෙම නීති සංශෝධනය පිළිබඳ රජයේ පාසල්වල පුද්ගලික අංශයේ පාසල්වල විදුහල්පතිවරුන් ගුරුවරුන් දැනුවත් කිරීම වැඩසටහනක් මේ වෙනකිටත් ආරම්භ කරලා පවත්වල අවසන් කරලා තිබෙනවා. ඒ වගේම ළමා ආරක්ෂාව තහවුරු කිරීම පෙරදරිව පවත්නා අපරාධ නීතිය සංශෝධනය කරමින් ළමයින්ට එරෙහි ශාරීරික දඬනයට අදාළව නව නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීම පිළිබඳව සර්වාගමික නායකයන් දැනුමත් කිරීමේ උපදේශන රැස්වීම පැවැත්වීමද ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය මේ වෙනට ආරම්භ කරලා තිබෙනවා. ඒවන විට 26:20 මල්වතු මහනායක ස්වාමින් වහන්සේලා ඒ වගේම ඉන් අනතුරුව අගරාද කුරුතුමන් හමු වීම ආදී කටයුතු මේ අනකොට සිදු කරලා තියෙනවා. මේ සම්බන්ධ ප්‍රචාරණ වැඩපිළිවෙල දියත් කරමින් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන හරහා ඒ වගේම අනෙකුත් සියලුම ආයතන සම්බන්ධීකරණය කරමින් මේ දැනුවත් කිරීම ප්‍රචාරණ ආදී සියල්ලම සිදු කරමින් පවතිනවා. ළමා ආරක්ෂාව ශාරීරික දඬනේ වැළැක්වීම පිළිබඳ නීතිමය වපසරිය හා ධනාත්මක ශික්ෂණ යන තේමා ඔස්සේ මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරලා තිබෙනවා. විශේෂ ශාස්ත්‍රයේ ප්‍රවීණයන්, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය, දිස්ත්‍රික් ළමා ආරක්ෂණ නිලධාරීන්, දිස්ත්‍රික් මනෝ සමාජයේ නිලධාරීන්ගේ සම්පත් දායකත්වයෙන් කෙටි වීඩියෝ පටමාලාවක් සකස් කරලා ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ නිල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණ කටයුතු සිදු කරනවා. ප්‍රශ්න අංක 8 අර්බුදයක් ලෙස පිළි නොගනී. ඒ වගේම එසේම ක්‍රියාන්විතයක් ලෙස කටයුතු කිරීම සඳහා තවම තීරණයක් ගෙන නැත. ස්තුතියි.
ඔනබල් සජිත් ප්‍රේමදාස, you wish a clarification?
පිළිතුරට මෙහිවෙනි ස්තුතියි. ඔබතුමිය ප්‍රකාශ කරාට ළමා ආරක්ෂණ තත්ත්වය පිළිබඳව අර්බුදයක් නැතේ කියලා ඇත්ත වශයෙන්ම කාලයක් තිස්සේ නිර්මාණය වුණු බරපතල අර්බුදයක් තිබෙනවා. ඉතින් ඇත්ත වශයෙන් මේ අර්බුදය තුළ අගතියටපත් වෙන්නේ, හානියටපත් වෙන්නේ අපේ රටේ දරු පරපුර. විශේෂයෙන්ම ඔබතුමියකින් අහන්න කැමති විගණකාධිපති වාර්ෂික වාර්තාවේ 2024 වාර්තාවට අනුව එක පෙන්වලා දෙනවා 2014 සිට වසර 10ක් තිස්සේ ලැබුණු පැමිණිලි සම්බන්ධව අධිකාරිය පනතට අනුකූලව ජාතික ප්‍රතිපත්ති සැකසීම, නීති ක්‍රියාත්මක කිරීම, නඩු නියාමන ක්‍රියාවලිය, ළමා ආරක්ෂණ අධිකාරියේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම, මේ යනාදී කර්තව්‍යන් ඉෂ්ට සිද්ධ වෙලා නැහැ. ඒ වගේම ළමාපචාර සම්බන්ධව සියලු නඩු කටයුතුවල විමර්ශන සහ ප්‍රගතිය නියාමනය කිරීමේ වැඩපිළිවෙල සඳහා දත්ත පද්ධතියක් සකස් කිරීම වැදගත් වුවත් දැනගන්නට තිබෙන ආකාරයට විශේෂම ඔබතුමී දන්නවා තුෂ් වික්‍රමනායක මැතිනිය මේ විෂය පිළිබඳව ලොකු උනන්දුවක් දක්වනවා. එතුමිය සඳහන් කරන ආකාරයට මේ දත්ත පද්ධතින් සකස් කිරීම හරියාකාරව ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ වගේම විශේෂයෙන්ම පරිවාස භාරයේ හෝ ළමා සුරැකුම් ආයතනවල රඳවා සිටින දරුවන් දූෂණයට, ලිංගික අපචාරවලට, ශාරීරික හානිවලට, හිංසනයට, අඩන්තේට්ටම්වලට ලක් වෙනවා කියන එක අපිට ආරංචි වෙනවා. ඒවා වළක්වා ගැනීම සඳහා නිසි විධිමත් ක්‍රමවේදයක් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ වගේම විශේෂයෙන්ම නව තාක්ෂණයේ උපයෝගී කරගෙන මේ පරිවාස හා ළමා සුරකුම් ආයතනවල ආරක්ෂිත ස්ථාන සඳහා CCTV නිරීක්ෂණ පද්ධති ස්ථාපනය කිරීම, ඒ වගේම පැනික් බටන් ක්‍රමවේද, ආරක්ෂිත ඩිජිටල් පැමිණිලි පද්ධති, ඔන්ලයින් චයිල්ඩ් ප්‍රොටෙක්ෂන් ඩේටාබේස් මේ අනාදී නවීන ක්‍රමෝපායන් උපයෝගී කරගෙන මේ දූ දරුවන්ගේ ආරක්ෂිත භාවය තහවුරු කිරීමේ නව වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ වගේම විශේෂයෙන්ම ළමයින් අපරාධවලට සහ අපචාරවලට ගොදුරු වීමට බලපාන ප්‍රධානතම සාධක සහ අවදානම් පරිසරයන් පිළිබඳව විද්‍යාත්මක අධ්‍යයනයන් සිදු කරලා ඒවාට යම්කිසි පිළියම් යෙදීම ක්‍රියාත්මක වීම ඉතාමත්ම දුර්වල මට්ටමක තිබෙන්නේ. මම මේක අවධාරණය කරන්නට ඕන, මේක මේ එක කාලවකවානුවක් නෙමෙයි, මේක දීර්ඝ කාලීනව මේ ළමා ආරක්ෂණ අධිකාරිය කේන්ද්‍ර කරගෙන ළමයින්ගේ අයිතිය උල්ලංඝනය වෙන ඉතාමත්ම දුර්වල අකාර්යක්ෂම වැඩපිළිවෙලක් ගැන මම කතා කරන්නේ. ඒ නිසා මම ඔබතුමීට කියන්න කැමතියි ඒ පිළිබඳව නැවත කරුණු සොයලා බලලා අලුත් වැඩපිළිවෙලකට යෑම වැදගත්. මේක රටේ ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් අන්තර් ආයතන සමග සම්බන්ධීකරණ කමිටුවක් ස්ථාපනය කරලා විශේෂයෙන්ම දරුවන්ගේ, ළමයින්ගේ, දැරියන්ගේ, ඒ බිලින්දන්ගේ ඒ අයිතීන් ආරක්ෂා කරන ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීම අත්‍යවශ්‍යයි. ඒක ළමයින් ගැන කතා කරනකොට මම හිතනවා ඒක ළමයින් සහ කාන්තාවන් කියන දෙකොට්ටාසෙම බද්ධ කරලා ක්‍රියාත්මක කිරීම වැදගත්. ඒ වගේම අවසාන වශයෙන් මම ඔබතුමීට කියන්න කැමතියි, දැන් ඇත්තටම ගරු නියෝජ්‍ය කතානායකතුමනි ව්‍යවස්ථා සංශෝධන ගැන කතා කරනවා. උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැන්වීම ගැන කතා කරනවා. මම ඔබතුමීට යෝජනා කරනවා ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනවිල්ලා මූලික අයිතිය, මූලික අයිතිවාසිකම් ෆන්ඩමෙන්ටල් රයිට්ස් වලට, මානව අයිතිවාසිකම් වලට අනිවාර්යෙන්ම දරුවන්ගේ අයිතිය, ළමයින්ගේ අයිතියත්, කාන්තාවන්ගේ අයිතියත් අනිවාර්ය ඡේදයක් බවට පත් කරන්නට ඇතුළත් කරන්න කියන යෝජනාවක් මම ඔබතුමීට මේ අවස්ථාවේ ඉදිරිපත්
කරනවා.
ඔබතුමාගේ සාධනීය යෝජනා සියල්ලම පිළිගන්නවා විපක්ෂ නායකතුමනි. ඒ වගේම කියන්න ඕනේ ළමා ආරක්ෂණ අධිකාරියේ අපි ඇත්තටම පවත්වන සේවක හිගය විශේෂයෙන්ම අකාර්යක්ෂමතාවට යම් මට්ටමකින් හරි හේතු වෙනවා නම් මේ සේවක හිගය අපි 2025 වර්ෂයේ ඉඳන් අපි කැබිනට් අනුමැතිය සහිතව අලුත්ෙන් බඳවා ගැනීම 109ක් තනතුරු පුරප්පාඩු 109ක් බඳවා ගැනීමට අපි මේ වෙනකොට කටයුතු කරලා තිබෙනවා. ඒකේ බඳවා ගැනීම කටයුතු මේ වෙලාවේ යන සිදුවීම් පවතිනවා. ඒ වගේම තමයි ජාතික දත්ත පද්ධතියක් සකස් කිරීමේ කටයුතු ඩිජිටල් කටයුතු අමාත්‍යාංශයත් එක්ක ඒකාබද්ධව අපි මේ වෙනකොට ආරම්භ කරලා තිබෙනවා. ඒ වගේම තමයි ළමයි ඒ අපයෝජන හා අපචාරයන්ට ගොදුරු වීමේ ප්‍රවණතාව හැටියට අපි හඳුනාගත්තු සාධක හැටියට තියෙන මත්ද්‍රව්‍ය සහ මෙන්න මේ ඔන්ලයින් ආරක්ෂාව පිළිබඳව කටයුතු සම්බන්ධව අවධානය අපි යොමු කරලා අග්‍රාමාත්‍යතුමිය ඩිජිටල් කටයුතු අමාත්‍යාංශය, ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය සියල්ල ඒකාබද්ධව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශ එකතු වෙලා අපි මේ පිළිබඳව මේ වනකොට අපි කටයුතු කරමින් පවතිනවා. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන දරුවන්, මත්ද්‍රව්‍ය භාවිතයට ගොදුරු වන දරුවන් මෙන්න මේ අපයෝජනයන්ට ලක්වීම කියන ප්‍රවණතාවය වැඩි වෙලා තිබෙනවා. ඒ පිළිබඳව අපි ළමා ආරක්ෂණ අධිකාරිය මැදිහත් වීම මත අපි ඇත්තට ළමා ආරක්ෂණ අධිකාරියත් අනෙකුත් සියලු නිලධාරීන්, ළමා ආරක්ෂණ නිලධාරීන්, ළමා හිමිකම් නිලධාරීන්, මනෝ සමාජ උපදේශන නිලධාරීන් ආදී සියල්ලන් එකතු කරගෙන අපි මේ වෙනකොට ඒ අදාළ වැඩසටහන ආරම්භ කරලා තිබෙන්නේ. ඒ වගේම තමයි ඔබතුමා විසින් සඳහන් කරන ලද ආයතනගත විශේෂයෙන්ම පරිවාස ආයතන, ළමා නිවාස, රැඳුම් නිවාස ආශ්‍රිතව ඉන්න දරුවන්ගේ දරුවන්ට සිදුවන හිංසනයන් සම්බන්ධව අපි ඒ පිළිබඳව අපි අවධානය යොමු කරලා තිබෙනවා. විශේෂයෙන්ම දරුවන් ඒ අභ්‍යන්තරිකව ඒ ගැටුම්කාරී තත්ත්වයන් වාර්තා වෙනවා නම් ඒවා පිළිබඳව සුවබැලීමට අපි කටයුතු කරනවා. ඒ වගේම ඒවායේ ඉන්න නිලධාරීන්ට විශේෂ පුහුණු ලබා දීම සහ මත්ද්‍රව්‍ය වැරදි මත ආයතනගත වන දරුවන් වෙන් කිරීම සඳහා සහ උන පුනරුත්ථාපනය කිරීම සඳහා වන වැඩපිළිවෙළ අපි සකස් කරමින් තිබෙනවා. ඒ වගේම ඔබතුමා විසින් ලබා දෙන ලද අනෙකුත් සියලු යෝජනා අපි බාර ගන්නවා. ඒ පිළිබඳව අපි කටයුතු කරමින් තිබෙනවා දන්වන්න කැමැති. ස්තුතියි.
Yes, okay. I'll give you a minute, honorable leader of the opposition.
Just one minute. මම ඇත්ත වශයෙන්ම ඔබතුමීට ස්තුතිවන්ත වෙන්නට ඕන. බොහොම සාධනීය පිළිතුරක් ලබා දුන්නා. ඒ වගේම අවස්ථා ගණනාවකදී මම ඔබතුමියගේ උපදේශක කාරක සභාවට සහභාගී වෙලා තිබෙනවා. ඒ උපදේශක කාරක සභාව තුලත් මම හිතන්නේ දරුවන් වෙනුවෙන්, ඒ වගේම කාන්තාවන් වෙනුවෙන් ඔබතුමිය යම් සාධනීය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට උත්සාහ දරනවා. ඒ මම හිතන්නේ මේ ස්තුතිය මම පුද කරන්නට ඕන. ඒත් එක්කම මම ඔබතුමියට පොඩ්ඩක් බල කරලම කියනවා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ෆන්ඩමෙන්ටල් රයිට්ස් කියලා එකක් තියෙනවා, මූලික අයිතිවාසිකම් කියලා එකක් තිබෙනවා. ඔය විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්නට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙනෙන වෙනුවට කරුණාකරලා ළමයින්ගෙත්, ලදරුවන්ගෙත්, කාන්තාවන්ගෙත් අයිතිවාසිකම් ඒ FR චැප්ටර් එකට, ෆන්ඩමෙන්ටල් රයිට්ස් චැප්ටර් එකට ඇතුළත් කරන්නට ඔබතුමිය නායකත්වය ලබා දෙන්න විපක්ෂයේ අපි සියලු දෙනාම කොන්දේසි විරහිතව ඒ උත්සාහයට අපේ උපරිම
සහය ලබනවා.
මත්ව ස්තුති විපක්ෂ නායකතුමා. අපි ඇත්තටම ඒ ඕනෑම වෙලාවක අපි ඒ යෝජනා බාර ගන්නට කැමැතියි. ඇත්තටම ගත්තොත් ඔබතුමා සඳහන් කරා වගේම තුෂ්වික්‍රම නායක මහත්මියත් අපේ අමාත්‍යංශයේ ලේකම්තුමියත් එක්ක එකතුලා ඇත්තටම අපි බාහිර පාර්ශව සියල්ලගේම අදහස් හා යෝජනා ලබා ගනිමින් අපේ අමාත්‍යංශයේ කටයුතු වඩාත් හොඳින්, මොකද ඒක අමාත්‍යංශ කටයුත්තක් නෙමෙයි, මේක ජාතික කර්තව්‍යයක් දරුවන් හා කාන්තාවන් වෙනුවෙන් කෙරෙන. ඒ වෙනුවෙන් ඔබ දක්වන දායකත්වයට මැදිහත් වීමට බොහොමත්ම ස්තුතියි. අපි අධිකරණ අමාත්‍යාංශයත් එක්ක කතා කරලා ඒ පිළිබඳව කටයුතු කරන්න අපි අදහස් කරනවා. ස්තුතියි.
At the commencement of public business, notice of motions, honorable minister Upali Pannilage.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ රැස්වීම, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8 විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණද? අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්වභාග 9:30 සිට අපරභාග 12:30 දක්වාද, අපරභාග 1 සිට අපරභාග 5:30 දක්වාද විය යුතුය? අපරභාග 2:30ට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8-5 ක්‍රියාත්මක විය යුතුය. අපරභාග 5:30ට කතානායකවරයා පාර්ලිමේන්තුව කල්තැබිය යුතුය.
Greece?
Aye.